අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
අයිබෝන් දුවේ පුතේ සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේව මගින් විකාශනය වන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන සමගයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. අද දවසේ පාඩම ඉදිරිපත් කරන මම තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හීන්දලේ කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති. ඉතින් දුවේ පුතේ මම අද ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පොතේ 22 පාඩම පාලකයනට මග කියන බුදු දහම කියන පාඩම. දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ එක දවසක එක කාලයක කොසල් රට හිමවත් ප්‍රදේශයේ ගල්ලෙනක විවේක සුවයෙන් වැඩවසනු. මෙන්න මේ ඉන්න වෙලාවේදී බුදුරජාන් වහන්සේට සිතවිල්ලක් ඇති වෙනවා මෙන්න මේ ආකාරයෙන්. මේ රජවරු ධන සම්පත් රැස් කිරීමේ අපේක්ෂාවෙන් බදු වැය කිරීම ආදී විවිධ ක්‍රම මගින් මිනිසුන්ට පීඩා පමුණුවන. එහෙම පීඩා සිදු නොකරමින් රාජ්‍ය පාලනය කටයුතු කළ නොහැකිද කියලා හිතනවා බුදුරජාන් වහන්සේ. එහෙම හිතන්නේ නැත්තේ ජනතාව ඒ කාලේ පීඩාවට පත්වෙන කටයුතු රජවරුන් විසින් කරන්න නිසා වෙන්නේ නැදිනේ. එතකොට සිද්ධාත් බෝසත්තුන් සක්විති රජකම අතහැරලා බුද්ධත්වයට පත්ුනේ ජනතාව දුකින් මුදව ගන්න අදහස අරමුණ ඇතිවනේ. එතකොට මෙන්න මේ අරමුණට අනුව බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු වෙන්නේ නැති ජනතා හිතවාදී පාලකයන් බවට පාලකයව පත් කරන්න ඕන කියලා. මොකද මේ ආඥාදායක පාලකයව බිහි වුණොත්ින් ජනතාවට හිරිහැරයක්. ඒ නිසා මානව හිතවාදී නැත්නම් ජනතා හිතවාදී පාලකයන් පත් කිරීමේ අරමුණක් තියෙන්නේ නැති. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ පාලකයන්ට අනුගමනය කළ යුතු රාජ්‍ය පාලන ප්‍රතිපත්ති කීපයක් ගැන දේශනා කළා තියෙනවා. එයින් රාජපාලන ප්‍රතිපත්ති කීපයක් ඔබ 10 වෙනි ශ්‍රේණියේදී ඉගෙන ගත්තා. ඒතර අපි මේ පාඩමේදී ඉතිරි ටික ඉගෙන ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දුවේ පුතේ අපි මෙතෙන්දී ඊළඟට කතා කරන්නේ රාජපාලන ප්‍රතිපත්ති වලින් දස රාජ ධර්මය ගැනනේ. එතකොට ජනතා හිතවාදී පාලකෙක් විසින් මේ දස රාජ ධර්ම අනුගමනය කළ යුතුයි. මොකද පාලක පාලිත දෙපිරිස අතරම පැවති යුත්තේ පියපුතු සම්බදතාවය කියලා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළ කියන්නේ. කියන්නේ එතර ලෙංගතුතාවයකින් යුත්තව තමයි පාලක පාලිත දෙපිරිස කටයුතු කළ යුත්තේ. එතකොට දසරාජ ධර්මය අනුගමනය කරන පාලකයන්ට අන්නේ සම්බදතාවය පවත්ව ගන්න පුළුවන් කියලා ඔබට මේ කරුණු කතා කිරීමේදී පැහැදිලි වෙනවා. එතකොට මොනවද දසද රාජධර්මයට අයත් රාජධර්ම 10? දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මුදු බව, තපස, අක්‍රෝධය, අවිහිංසාව, ඉවසීම, විරුද්ධ නොවීම. විරුද්ධ වනට අවිරෝධතා කියලා කියනවා. එතකොට දූල පුතාලට මේ දස රාජධර්මයේ පිළිවෙලින් මතක තියාගන්න පුළුවන් ඔබේ පෙළපොතේ අවසානයේ ගාථාවක් තියෙන දස රාජ ධර්මයේ පිළිබඳ කියවෙන. ඒ ගාථාව පාඩම් කරගත්තම් ඔබට කිසි කරදරයක් නැතුව දස රාජ ධර්මයේ මතකෙන් ලියන්නත් පුළුවන්, මතකෙන් කියන්නත් පුළුවන්. මොකද ඒ ගාථාව දානං සීලං පරිච්ඡාගං අජ්ජවන් මද්දවන් තපන් අක්කෝ දන්නවීන් සංච කන්තිංච අවිරෝධනං. එතකොට දුවේ පුතේ මේ ගාථාව පාඩම් කරගෙන එතකොට ඔබට හරි පහසුවේ දසරාජ ධර්මය මතක තියාගන්න. එතකොට මේ දසරාජ ධර්මය අතර පළමු වෙන එක තමයි දානය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔබ දානය කියලා ඔබ අර්ථවත් කරගෙන තියෙන දානය කියන්නේ දීමක් කියලානේ. දීමක් කියලා කියද්දී ඔබ ඉගෙනගෙන තියෙන දානය කියන්නේ අනුග්‍රහයක් වශයෙන් හෝ පූජාවක් වශයෙන් ලබා දෙන දෙය දානයක් කියලා. හැබැයි ඉතින් මේක දේශපාලන ශාස්ත්‍රයේදී දානය කියලා මෙතන දසරාජ ධර්මවල කතා කරද්දී භෞතික සම්පත් ලබා දීම පමණක් දානය කියලා අදහස් කරන්නේ නැහැ. මෙතෙන්දී රටවැසියන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රාක්තනය සපයලා දීම අර්ථවත් කරනවා. අපි හිතමු කෘෂි කර්මාන්තය කරන අයට අවශ්‍ය බීජ, පොහොර, අවශ්‍ය මුදල් ආදිය ලබා දෙන්න පුළුවන්. ඊළඟට ඉඩම් නේ වගා කරන්න ඉඩකඩම්, ඒ වගේ දේවල් කෘෂි කර්මාන්තය කරන අයට ලබා දෙන්න පුළුවන්. ඊළඟට වෙළඳාම් කරන අයට අවශ්‍ය ප්‍රාක්තනය ලබා දෙන්න පුළුවන්. ඊළඟට සත්ත්ව පාලනය කරන අයටත් අවශ්‍ය දේවල් ලබා දෙන්න පුළුවන්. ඒතර එහෙම ලබා දීම තුළින් ජනතාවගේ ජීවන වෘත්තීන් ආරම්භ කළා ඒක පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒතර ජනතාවට මූල්‍ය දියුණුව ඇති කරගන්න පුළුවන් ඒ ආකාරයේ දානය ලබා දුන්නොත්. එතකොට රටත් සමාජය ස්වයං පෝෂිත තත්වයකට පත් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අන්නේ සුබ සාධක තත්වයකට කියනවා දසරාජ ධර්මවල දානය කියලා. ඊළඟ එක තමයි දෙවනි රාජධර්මය තමයි සීලය. සීලය කියලා කියන්නේ දුලපුතල නිරන්තරයෙන් මොක අහලා කතා කරලා කියලා තියෙනව නේනේ. සදාචාර සම්පන්න අයෙක් වෙන්න ඕන සිල්, කියන්නේ රජතුමා හැටිය නැත්නම් පාලකේ හැටියට සදාචාර සම්පන්න පුජ්‍යලයෙක් විය යුතුයි. ඒ කියන්නේ සීලය කියලා කියන්නේ මොකද්ද කියලා කිව්වේ අපි කායික වාචික සංවරයනේ. එහෙනම් කය වචනය සංවර කර ගැනීම ගොඩක් වැදගත් වෙනෝනේ. එතකොට නිතරම පාලකයා අනුගමනය කරන අනිත් අයනේ, පාලිතය පාලකයා අනුගමනය කරනවා. අර කියන්නේ ගව රැළේ නායකයා ඇදට ගමන් කරනව දැක්කොත් අනිත් ගවයොත් ඇදට යනවා කියලා. එහෙමනම් නායකයා කෙලින් ගියොත් තමයි අනිත් ගවයොත් කෙලින් යන්නේ. එහෙමනම් රටක වුණත් නායකයා නිවැරදිව කටයුතු කිරීම තුළින්, කියන්නේ කායික වාචික සංවරය ඇති කරගෙන සිල්වත් කටයුතු කිරීම තුළින් රටේ අනිත් ජනතාවත් යහපත් ආකාරයෙන් සිල්වත් කටයුතු කරනවා. එතකොට රජතුමා ප්‍රතිපත්ති ගරුකව චාරිත්‍ර වාරිත්‍ර ගැන සැලකිලිමත් කටයුතු කිරීම තුළින් රටේ ජනතාවත් චාරිත්‍ර වාරිත්‍ර ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න පෙළඹෙනවා. ප්‍රතිපත්ති ගරුකව කටයුතු කරන්න පෙළඹෙනවා. ඒ නිසා දසරාජ ධර්මයේන සීලය රජ කෙනෙක් විසින් අනුගමනය කළ යුතු බව ඔබට පැහැදිලි වෙනෝනේ. ඊළඟ තුන්වෙනි එක තමයි දසරාජ ධර්මයේන තුන්වෙනි ධර්මය තමයි පරිත්‍යාගය. මොකද පරිත්‍යාගය කියලා කියන්නේ? මොකද පරිත්‍යාගය කියන්නේ? දැන් සමහර වෙලාවේ සාමාන්‍ය විදිහට කතා කරද්දී නම් අපි කියන දාණයටත් පරිත්‍යාගයක් දීම දෙන එකනේ, අපි ඒකටත් පරිත්‍යාගයක් කියලා කියනවා. ඒ වුණාට රාජ්‍ය පාලන මූල ධර්මයක් ලෙස පරිත්‍යාගය ගත්තම ඒකේ අර්ථය ඊට වඩා වෙනස්. පාලකයා රටවැසියන්ගේ යහපත උදෙසා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය, සුවපහසු ආදිය කැප කළ යුතුයි. අන්නේ කැප කිරීමට තමයි පරිත්‍යාගය කියලා කියන්නේ. මොකද එහෙනම් දුවේපුතේ පරිත්‍යාගය කියලා කියන්නේ රටවැසියන්ගේ යහපත සඳහා තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය, සුවපහසු ආදිය කැප කිරීම. එතකොට රටේ නායකයා ජනතාවගේ අයබද වලින් තමයි යැපෙන්නේ. ඒ නිසා රජතුමා පරිත්‍යාගයෙන් කටයුතු කිරීම රජතුමාගේ පරම යුතුකම. ඊළඟ රාජධර්මය තමයි ඍජු බව නේ. එතකොට සමාජයක හෝ ආයතනයක නායකත්වයේ දරන කවරෙකුට වුණත් විවිධ ප්‍රශ්නවලට මුහුණ පාන්න දෙනුනේ, ගැටලුවට මුහුණ පාන්න සිදු වෙනවා. එතකොට මේ ගැටලු निराකරණය කරගෙන යද්දී නොඑක් බලපෑම් අභියෝග එල්ල වෙන්න පුළුවන් නේ. මෙන්න මේ වගේ දේශපාලන හිතවත්කම්, ඥාති සම්බන්ධතා නිවැරදි තීරණ ගන්න බාධා වෙන්න පුළුවන් නේ. එතකොට කෙලින් කටයුතු කරන ඍජුව කටයුතු කරනවා නම් අපක්ෂපාතී ඒවා, කියන්නේ දේශපාලන සම්බන්ධතා, ඥාති සම්බන්ධතා ආදීන් තොරව නිවැරදි දේ නිවැරදි විදියට පිළිගන්න, නැත්නම් ගැටලුවක් විසඳන්න නිවැරදි ආකාරයට විසඳන්න රජතුමා දක්ෂ වෙන්න ඕනනේ. එතකොට ඒ වගේ බාධක බලපෑම් වලට යොමු නොවිලා සතර අගතියෙන් තොර වෙලා විකෘතිය සාධාරණත්වය වෙනුවෙන් අවංකව කටයුතු කිරීමට කියනවා පාලකයා තුළ තිබිය යුතු ඍජු ගුණය කියලා. අපි මෙතෙන්දි කියන්නේ සතර අගතියෙන් තොර වෙන්න ඕන කියලා ඔබ 10 පන්තියේදී ඉගෙන ගත්ත සතර අගතියෙන් තොර වීම කියලා කියන්නේ මොකද්ද කියලානේ. මොකද්ද සතර අගතිය කියලා කියන්නේ? ඡන්දය, ద్వේෂය, බය, මෝහය කියලානේ. එතකොට පාලකයා සතර අගතියෙන් තොර වෙන්න ඕන. ඍජුව කටයුතු කරන්න ඡන්දය කැමැත්තෙන් මේ අගතියට යන්න හොඳ නැහැ. ద్వේෂය තරහෙන් අගතියට යන්න හොඳ නැහැ පාලකයා. මෝහය මෝඩකමින් අගතියට යන්න හොඳ නැහැ. බය බය නිසාත් වැරදි තීරණ ගන්න හොඳ නැහැ. මේවායින් වැරදි කියලා යුත්‍ය සාධාරණ වෙනුවෙන් අවංකව කටයුතු කිරීම කළ යුතුය. ඊළඟ රාජ ධර්මය තමයි දුවේ පුතේ මෘදු බව. එතකොට පාලකයා මෘදු ගුණයෙන් යුක්ත වෙන්න ඕන. මොකද මෘදු බව කියලා කියන්නේ? හදවතේ තියෙන මොළොක් බව, තෙජ් ගතිය. රජතුමා ඒකාධිකාරියෙක් විදියට තරදඬු ප්‍රතිපත්ති අනුගමනය නොකළ යුතුයිනේ. ජනතාවට ආර්ථික හා සමාජික ආදී වශයෙන් විවිධ ගැටලු අභියෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා. අන්නේ වගේ අවස්ථාවලදී පාලකයා ඒවට විසඳුම් ලබා දීමට යොමු විය යුත්තේ කාරුණික හැඟීමෙන්, මොළොක්කුණු හදවතින්. පාලකෙක් හැටියට ජනතාවගේ දුක හැඳිනගෙන හදවත තෙත් වෙච්ච කෙනෙක් හැටියට, මොළොක් බව යුත්ත කෙනෙක් හැටියට ජනතාවගේ ගැටලුවලට මුහුණදී ගැටලුවට විසඳුම් ලබා දීමට කටයුතු කළ යුතුයි. ඊළඟ රාජධර්මයේ තමයි දුවේ පුතේ තපස කියන එක. තපස කියන්නේ පසින්දුරන් පිනවීමට ගිජු නොවි ක්‍රියා කරන එකට. මොකක් තපස කියන්නේ? පසින්දුරන් පිනවීමට ගිජු නොවි ක්‍රියා කිරීම කියන එකට. ඒතර පාලකයන් පසින්දුරන් පිනවීමට කාලය ගත කරන්න හොඳ නෑනේ. එහෙම ගත කළොතින් පාලිතය, කියන්නේ රටවැසියන් වෙනුවෙන් රට වෙනුවෙන් කළ යුතු යුතුකම් කරන්න වෙලාවක් නැති වෙනෝනේ. එතකොට යුතුකම් නොපිරියලා ඉටු කරන්න බැරි වෙනව, ඒවෙන් බැහැර වෙන්න වෙනවා. එතකොට පාලිත නැත්නම් රටවැසියන්ගේ අපේක්ෂා බංගත්වයට, රටවැසියා අපේක්ෂා බංගත්වයට පත් වෙනවා. එතකොට විවිධාකාරයේ ප්‍රතිවිරෝධතා දක්වන්න ජනතාව පෙළඹෙනවා. ඒ නිසා රටක අස්තිර, ඒ කියන්නේ අස්ථාවරත්වයට ඒක හේතු වෙන්න පුළුවන්. අන්නේ නිසා රටක පාලකයා තුළ මනා ඉන්ද්‍රිය සංවරයක්, තැම්පත් සිතක් ඇති කරගන්න ඕන. කියන්නේ තපස තියෙන්න ඕන. මොකක් තපසේ කිව්වේ? පසිඳුරන් පිනවීමට ගිජු නොවි කටයුතු කරන්න ඕන කියන එක. ඊළඟ රාජධර්මය තමයි දුවේ පුතේ අක්‍රෝධය කියන අක්‍රෝධය කියන එක. අක්‍රෝධය කියලා කියන්නේ ක්‍රෝධ චේතනාවෙන් තොරව කටයුතු කිරීම. එතකොට වෙනත් පාලකයෙකුට හෝ රටවැසියෙකුට වෛර කිරීම, ක්‍රෝධ කිරීම දැහැමි පාලකයෙකුගේ යුතුකමක් නෙවෙයිනේ. එතකොට අපි හිතමු රටක ඉන්න එක පාලකේ තවත් පාලකයෙකුට එහෙම ක්‍රෝධ කරන්න, වෛර කරන්න හොඳ නෑ. එතකොට සියලුම රටවැසියන් තමන්ගේ දරුවන් ලෙස හිතලා කවර හේතුවක් නිසාවත් වෛරයෙන්, ක්‍රෝධයෙන්, කෝපයෙන් තොරව වෛරයෙන්, ක්‍රෝධයෙන්, කෝපයෙන් ක්‍රියා නොකරන්න ඕනේ. කියන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, කෝපයෙන් තොරව ක්‍රියා කරන්න පාලකයා වග බලා ගන්න ඕනේ. ඒකට කියනවා අක්‍රෝධය කියලා. කියන්නේ ක්‍රෝධ චේතනාවෙන් තොරව තමයි පාලකයා කටයුතු කළ යුත්තේ. ඊළඟ එක තමයි දුවේ පුතේ අවිහිංසාවනේ. අවිහිංසාව කියන්නේ එහෙමනම් පාලකයා හිංසා සහගත ක්‍රියාවලින් ඈත් වෙලා ජීවත් වෙන්න ඕන. එතකොට හිංසාව කායික හිංසාවක් වෙන්න පුළුවන්, මානසික හිංසාවක් වෙන්න පුළුවන්. මිනිසා ඇතුළු සෑම සත්වයෙක්ම හිංසාවට අකමැතිනේ. සියලුම සත්වයෝ හිංසාවට අකමැති, අවිහිංසාවට තමයි කැමති. ඒ නිසා නායකයාගේ වගකීමක් වෙන්නේ සියලුම හිංසාකාරී ක්‍රියාවලින් තොර වෙන්න ඕන. මිනිසා ඇතුළු සියලුම ජන කොට්ටාසයන් පාලනය කිරීමේදී එනම් හිංසාකාරී ක්‍රියාවලින් තොරව පාලනය කිරීම වැදගත්. හැබැයි ඉතින් රටේ පවතින නීතියට අනුගත වෙලා දඬුවම් පැමිනවීමෙන් බැහැර වෙන එක නෙමෙයි මේ කියන්නේ. අහිංසාවෙන් තොර වෙනවයි, අවිහිංසාවෙන් යුත් වෙනවයි කියලා දඬුවම් කළ යුතු තැන දඬුවම් නොකර අරින එක නෙමෙයිනේ. නිසි දඬුවම් ලැබිය යුතු තැනතර නිසි දඬුවම් ලබා දිය යුතුයි. අර වෙනත් හිංසාකාරී මිනිස්සුන්ට විවිධ හිංසාකාරී කටයුතු වලින් ඈත් වෙන්න ඕන තමයි. අර දැන් දඬුවම් දිය යුතුන දඬුවම් දෙන්න ඕන. එහෙමනම් පාලකයා අවිහිංසාවාදීව කටයුතු කිරීම වැදගත් වෙන කියන එක ඔබට පැහැදිලි වෙනවා. එතකොට අවිහිංසාවාදී පාලකයෙක් ඉන්නව නම් ජනතාව බයෙන් සැකෙන් තොරව සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න පෙළඹෙනවා. ඊළඟ රාජධර්මය තමයි ඉවසීම කියන එකනේ. එතකොට පාලකයෙක් අනිවාර්යයෙන්ම ඉවසලිවන්ත වෙන්න ඕනනේ. පාලකයා දුරදිග බලලා කටයුතු කරන පුජ්‍යලයක් බවට පත් වෙන්න ඕන. මොකද එහෙම නැතුව ෂණික තීරණ වලට එළඹුණොත් මොකද වෙන්නේ? රටේ විතරක් නෙවෙයි, නායකත්වයේ විතරක් නෙවෙයි, සියල්ලම පිරිහිලා යන්න පුළුවන් නේ. ඒ කියන්නේ සම්පූර්ණ නායකත්වය විතරනේ රටම සියල්ලම පිරිහිලා යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම පාලකයෙක් ඇදෙට ඉවසලිවත්ව කටයුතු කරන්න ඕන. මොකද තාරුණ්‍ය එහෙම නැත්නම් බලය ආදී නිසා ඉවසීම නැති වෙන්න පුළුවන් නේ. සමහර අය තරුණ මදය නිසා ඉවසීම නැති වෙන අවස්ථා තියෙනවා. සමහර අය තමන්ගේ බලය නිසා ඉවසීම නැතුව තීරණ ගන්න පුළුවන්. ඒ නිසා ඉවසිලිමත් නොවි හිටියොතින් විවිධ ගැටලුකාරී තත්ත්ව පැන නගින්න පුළුවන්. ඒ නිසා රජ කෙනෙක් හැටියට නායකයෙක් හැටියට ඉවසීම වැදගත් වෙනවා. ඊළාට අවිරෝධතා කියන එක කියන්නේ පාලකයේ කටයුතු කරන්නේ අද්දී සම්පූර්ණයෙන්ම හෝ සමාන අදහස් දරන පිරිසක් එක නෙමෙයි පාලනය කරන්න සිදුවෙන්නේ. මේ අය අතර විවිධ අදහස් දරන අය, විවිධ මතවාද දරන අය ඉන්න පුළුවන්. එතකොට ඒ අයත් එක්ක මධ්‍යස්ථව ගැටුම් වලින් තොරව කටයුතු කිරීම අවිරෝධතාවය කියලා කියන. මොකද ඒගොල්ලොත් එක්ක විවිධ අදහස් දරන, විවිධ මතවාද දරන පිරිස එක්ක මධ්‍යස්ථව හා ගැටුම් වලින් තොරව කටයුතු කිරීම තමයි අවිරෝධතාවය කියලා කියන්නේ. එතකොට තම අදහසර හෝ මතයට විරුද්ධ වෙයි කියලා යමෙක්ගෙන් පිළිගැනීමට පාලකයා යොමු වෙන්න හොඳ නෑ. එහෙම වෙනවනම් එයා සාමකාමී සාර්ථක පාලනයක් කරන කෙනෙක් නොවේ. ඒ නිසා එමනම් පාලකෙක් හැටියට අවිරෝධතාවයෙන් යුක්තව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් දෙපොතේ ඒ කිව්වේ රාජපාලන මූල ධර්ම ටිකක්නේ. එතකොට මෙන්න මේ රාජපාලන මූල ධර්ම ඔබට රජතුමා කියන්නේ නායකයෙක්නේ. ඔබත් යම් කිසි අවස්ථාවක නායකයෙක් වෙනුනේ. පන්ති නායකයෙක් වෙන්න පුළුවන්, ශිෂ්‍ය නායකයෙක් වෙන්න පුළුවන්, එහෙනම් ඔබ නැත්තම් කණ්ඩායමක නායකයෙක් වෙන්න පුළුවන්. ඔබටත් මේ හොඳ නායකයෙක් වෙන්න නම් මෙන්න මේ දසරාජවල එන රාජ දසරාජ ධර්මවල එන කරුණු ඔබටත් අදාළ කරගෙන ඔබට පුළුවන් හොඳ නායකයෙක් වෙන්න. එහෙමනම් ඒ පිළිබඳව ඔබ හිතලා බලන්න. ඒ වගේම තමයි දුවේ පුතේ පංචශීල ප්‍රතිපත්තියත් යහපත් රාජ නායකයෙකුට ඉතාමත් වැදගත් වෙනෝනේ. ඔබ දන්නෝනේ පංචශීල් රැකින පංචශීල් පද පහගෙන නේ. එතකොට අන්නේ පංචශීල් පද පහ නායකය පංචශීල් රකිනව නම් ඒකේ අර්ථවත් වන සුචිරිතය අන්‍යෝන්‍ය ආරක්ෂාවට සුහදතාවයට වගේම නිරවුල් පැවැත්මටත් හේතු වෙනවා. එතකොට එහෙනම් නායකයේ හැටියට පංචශීල රැකීම ඉතාමත් වැදගත්. ඔබ කියනෝනේ සීලය ගැන, ඔබ දන්නෝනේ සීලේ විරමණය සහ සමාදානය කියලා දෙකක් තියෙනෝනේ. විරමණය කියලා කියන්නේ මොකද්ද? වැරදි වලින් වැළකීම. සමාදානය කියලා කියන්නේ නිවැරදි දේ කිරීම. එහෙමනම් පාලකයා පංචශීල ප්‍රතිපත්තිය රැකීමේදී අපි හිතමු පළවෙනි ශීල පදය ගත්තොත් ප්‍රාණඝාතයෙන් වැළකීලා සතුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන. ඒ කියන්නේ මිනිසා ඇතුළු සියලුම සතුන්ගේ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරන්න ඕන. එතකොට සීලුම දෙනා පළවෙනි ශික්ෂා පදයේ රැකීමෙන් සීලුම දෙනාගේ ජීවිතය ආරක්ෂා වෙන මිනිසාගේ විතරක් නෙමෙයි සීලුම ත්‍රිසං සතුන්ගේ ඇතුළු සීලුම සත්වින්ගේ. ඔබ දන්න සමහර රජවරු සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා මාඝාතාඥාවත් පනවලා තියෙනවා. එතකොට එහෙනම් පළවෙනි පංචශීල් වල පළවෙනි ශීල් පදයේ ඉතාමත් වැදගත් වෙනෝනේ රැකී රකින්න එක. ඒත් ඊළඟට මේ අපි කිව්වනේ කලින් රාජ්‍ය පාලකයෝ කියන්නේ අයබදු වලින් ජීවත් වෙන පිරිසක්, ඒකෙන් යැපෙන පිරිසක්. ඒ නිසා මේ රජතුමාගේ යුතුකමක් වෙනවා මහජන දේපොළ ආරක්ෂා කිරීමනේ. එහෙමනම් ආදර්ශවත් පාලකයෙක් හැටියට කිසිම අවස්ථාවක ඒවා අනියමින් තමන් වෙත ලබා ගන්න උත්සාහ කරන්න හොඳ නැහැ. එතකොට එහෙම කළොතින් ජනතාවගේ දේපල පිළිබඳ ආරක්ෂාව නැති වෙලා යනවා. එහෙමනම් පාලකෙක් හැටියට මහජන දේපල අනියමින් තමන් සන්තක කරගත්තොතින් ඒක හොරකමක් වෙනවා. ඒ නිසා ජනතා දේපල පැහැරගෙන සුරසැප විඳින්න කටයුතු කිරීම පාලකයන්ගේ කළ යුතු දෙයක් නොවේ. එතකොට එහෙමනම් ජනතාවගේ දේපල ආරක්ෂා කිරීම පාලකයෙක් හැටියට කළ යුතුයි. ඒ වගේම තමයි පාලකයා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන අයෙක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ පාලකයා වැරදි කාම හැසිරීම වලට යොමු නොවී ඉන්න ඕන. එතකොට සදාචාර සම්පන්න පුජ්‍යලෙක් හැටියට කටයුතු කරන්න ඕන. නැත්නම් වැරදි විදියට කාම සේවනයට පාලකයා යොමු වුණොතින් පාලකයාගේ පෞරුෂයේ බිඳ වැටෙන්න පුළුවන්. එතකොට එයා ප්‍රජාවට මඟ පෙන්වන්නට සුදුසු කෙනෙක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පිරිහිනු චරිතයක් ඇති බවට පත් වෙනකොට පාලකයා පිරිහෙන්න පුළුවන්. ඒ නිසා පාලකයා තුන්වෙනි පන්සල් වල තුන්වෙනි ශිෂ්‍යා පදයේ රැකගනිමින් සදාචාර සම්පන්නම කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි පාලකයා සත්‍ය වචන කතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද පාලකෙක් හැටියට කියන දේ කරන දේ කියන අයෙක් වීම ගොඩක් වැදගත්. සමහර පාලකයෝ ජනතා ආකර්ෂණය තබා ගන්න කියලා හිතාගෙන යම් යම් පොරොන්දු ලබා දෙනෝනේ. එහෙම පොරොන්දු ලබා දෙලා පස්සේදී ඒවා ඉටු නොකිරීම තුළින් බොරු පොරොන්දු දීම බවට පත් වෙනවා. එහෙම බොරු පොරොන්දු දීලා ජනතාව මුලා කිරීම නිසා ජනතාව තුළ පාලකයා කෙරේ ද්වේෂයක් ඇති වෙන පුළුවන්. ඒතර ජනතාව කලහකාරී ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න පුළුවන්. ජනතාව සමග රජුට කටයුතු කරන අසීරු වෙන්න පුළුවන්. ඒ නිසා ජනතාව බොරු පරන්දු නොදී බොරු නොකිය සත්‍ය ගරුක පුජ්‍යලෙක් හැටියට පාලකයා කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් රටක පාලකයා සත්‍ය ගරුක වුණාම ජනතාව සත්‍ය ගරුක වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි මධ්‍යසාර භාවිතයෙන් වැළකෙන්න ඕන රජතුමා. එතකොට රජය කියන්නේ යුක්ති හා සාධාරණත්වය ඉටු කරන පුජ්‍යලයක. ඉතින් මධ්‍යසාර භාවිතා කරලා මනස විකෘති වෙනුතින් යුක්ති සාධාරණ නිසි පරිදි ඉටු කරගන්න බැරි වෙනවා. ඒ නිසා පාලකයා තමන් පාලනය කිරීමේදී මද්‍රව්‍ය ගැනීම නොකළ යුතුයි. එහෙම මද්‍රව්‍ය ගත්තොත් අගතිගාමී තීරණ වලට එළඹෙලා විනාශ වෙලා යන්න පුළුවන්. ඒතොර පාලකයා අපි කියවනේ කලිනුත් ජනතාව අනුකරණය කරනවායි කියලා. ඒතොර ජනතාව තුලත් විවිධ වැරදි ක්‍රියාවලට ජනතාව යොමු වෙන්න පුළුවන්. ඒ තුලින් සමාජය තුල සමාජ ආර්ථික ගැටලු ඇති වෙන්න පුළුවන්. එhmenan දැහැමි පාලකයෙක් හැටියට පන්සිල් රැකීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ පාලකයා සිල්වත් වෙන්න ඕන කියන එක. ඊළඟට පාලකයා සිව්බඹ විහරණෙන් යුත් වෙන්න ඕන. සිව්බඹ විහරණ කියන්නේ චතුප්පමඤ්ඤා කියලා හඳුන්වනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන එක. ඒතොර පාලකයා මෛත්‍රී සහගත වෙන්න ඕන. සීල දනා සමග මිතුරුත්ව කටයුතු කරන්න ඕන. ඒ වගේම කරුණාව. ඒ කියන්නේ ජනතාව දුකට පත් වෙනවා නම් ඒ අනුකම්පාවත් වෙලා දුකින් මිදව ගැනීමට පාලකයා කටයුතු කරන්න ඕන. ඒ වගේම අනුන්ගේ දියුණුව දැකලා සතුටු වීම තමයි මුදිතාව කියලා කියන්නේ. ජනතාවගේ දියුණුව වෙනුවෙන් දැකලා සතුටු වෙන උන් දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම උපේක්ෂාව කියන්නේ මැදහත්ව කටයුතු කිරීම. එතකොට රජතුමා මේ සිව්බඹ විහරණත් අනුවත් කටයුතු කළ යුතුයි. දැන් මෙන්න මේ ආකාරයෙන් රාජ්‍ය පාලකයා කටයුතු කිරීම තුළින් යහපත් දැහැමි පාලකයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් දුවේපති ඔබත් නායකයෙක් නම් ඔබ පන්තියකෝ ශිෂ්‍යනායකයෙක් හෝ වෙනවා නම් ඔබත් මේ දැහැමි පාලන ප්‍රතිපත්ති අනුගමනය කළා යහපත් පුජ්‍යලෙක් වෙන කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඔබට මේ පාඩමට අදාළව ප්‍රශ්න ලැබේවි ඒවට පිළිතුරු ලියන්න. එහෙම නම් දුවේපති අද දවසට මම පාඩම අවසන් කරනවා. නැවතත් අපි හමු වෙමු නම් දුවේපති ඔබ සැමට සුබ දවසක්. තෙරුවන් සරණයි. ආයුබෝවන්. අද දවසේ පාඩම ඉදිරිපත් කළ මම තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශක වර්තමානයේ හිඳලී කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති.
රුහුණු ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. බුද්ධාගම විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට යම් ගැටලුවක් වේ නම් BUD හිස්තනක්, Q හිස්තනක් ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව සඳහන් කොට ඉංග්‍රීසි අකුරෙන්, වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7481.488 0.7481.488 අංකයට යොමු කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්න තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.